ලිපිලේඛනාදිය පිළිගැන්වීම ගරු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටෙඩ්හි වාර්ෂික වාර්තාව සහ 2023 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සහ පශ්චාත් වෛද්‍ය උපාධි පුහුණු මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව මම සෞඛ්‍ය සහ ජනමාධ්‍යතුමා වෙනුවෙන් ඉදිරිපත් කරමි. මෙම වාර්තා සෞඛ්‍ය ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැනීම පිළිබඳ ආශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුය මම යෝජනා
කරමි. ගරු කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2020 වර්ෂය සඳහා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව එම අමාත්‍යවරයා වෙනුවෙන් මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පරිසරය කෘෂිකර්මය සහ සම්පත් සාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුය මම යෝජනා කරමි.
ගරු ඇවිලි සහ ප්‍රජා යටිතල පාසකම් අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2020 වර්ෂය සඳහා තල සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව එම අමාත්‍යතුමා වෙනුවෙන් ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පරිසරය කෘෂිකර්මය සහ සම්පත් සාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුය මම යෝජනා කරමි.
ගරු නාගරික සංවර්ධන ඉදිකිරීම සහ නිවාස අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2025 අංක 1 ධාරණ පරිපූර්ණ ඇසමීන්තුව ගරු නාගරික සංවර්ධන ඉදිකිරීම සහ නිවාස අමාත්‍යතුමා වෙනුවෙන් ඉදිරිපත් කරමි. මෙම පරිපූර්ණ ඇසමීන්තුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතුය මම යෝජනා කරමි.
ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා.
2024 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රාජ්‍යපාලයේ ඉතිහාස සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමනි.
ගරු කථානායකතුමනි, 2025 අංක 2 දරණ පරිපූරක ඇස්තමේන්තුව මම ඉදිරිපත් කරමි. මෙම පරිපූරක ඇස්තමේන්තුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම රජයේ මුදල් කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ තාවකාලික සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රෞෆ් හකීම් මහතා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන ලද ජාතික විගණන කාර්යාලය සඳහා වූ අයවැය ඇස්තිමේත්තුව 2026 සම්බන්ධයෙන් වූ ඒකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එරංග ගුණසේකර මහතා පෙස්සම් 2.
ගරු කථානායකතුමනි, කොළඹ 2 පරේෂණ සංවර්ධන කොට්ටාෂයේ ශ්‍රී ලංකා පොලිසිය යන ස්ථානයේ සේවයේ නියුතු DGS කරුණාරත්න මහතාගේ ලැබුණු පෙස්සමක්ද කොළොන්නාව කැප්පැටිපොළ මාවතේ අංක 17-9 දරන ස්ථානයේ පදිංචි PA තිලකසිරිද අල්විස් මහතාගේ ලැබුණු පෙස්සමක්ද පිළිගන්නම්.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා.
ගරු කථානායකතුමනි, නින්දාන ගොඩමාවත ෆිනෑන්ස් වත්ත යන ලිපිනෙහි පදිංචි W අයිරින් මහත්මියගෙන් ලැබුණු පෙස්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ UP අබේවික්‍රම මහතා.
Honorable Speaker, I present the petition received from Mrs. R.A.D. T.N. Rajapaksa of number 104-1A, Angel Garden, Keravalapitiya Road, Handalavattala.
Garu Parliament Mantri Dirij Jayavira Mahata. Garu Parliament Mantri Lieutenant Commander Vishramika Prageet Maduranga Mahata.
Garu Kathanayakathumani, වත්තල පරණකන්දවත්ත අංක 58 දරණ ස්ථානයේහි පදිංචි BS චන්දසිරි පෙරේරා මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රියාස් ෆාරුක් මහතා පෙත්සම් 3.
ගරු කථානායකතුමනි, 4 ඉඹුල්ලේ තැන අංක 198 දරණ ස්ථානයේහි පදිංචි HMS ආනන්ද මහත්මයාගෙන් ලැබුණු පෙත්සම මගනුවර සංස්රාජපුර වල්පල්ලාගොල උතුර අංක 98 දරණ ස්ථානයේහි පදිංචි VM රෝහිත හේමානන්ද බණ්ඩාර මහත්මයාගෙන් ලැබුණු පෙත්සම මගනුවර 40 කණක්කාරපොළ යන ලිපිනයේ පදිංචි WM හාරත භාරත ජයතිස්ස වීරකෝන් මහත්මයාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන වෙලපිටිය මහතා.
ගරු කථානායකතුමනි, ප්‍රමුඛන බෙලිකොඩ පිටියේ යන පිටිපිනේ පදිංචි NC සමන් කුමාර මහතාගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්නවා.
පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ප්‍රසංක 1 ගරු WHM ධර්මසේන මහතා වැවිලි සහ ප්‍රජා යටිතල පාසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු සුනිල් රත්නසිරි මහතා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට
ප්‍රශ්න අහනවා ගරු කතානායක.
ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට අමාත්‍යවරයා සති දෙකක් කල් ඉල්ලා තිබෙනවා.
ගරු චානක මාදුගඩ මහතා කෘෂිකර්ම පස්සම්පත් සහ ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු මහාචාර්ය එල් එම් අභිවික්‍රම මහතා බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට.
රුකතන ඇතර ප්‍රශ්නය අහනවා.
ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රශ්නයේ පළවෙනි ප්‍රශ්නයේ ඉදිකිරීම් කටයුතු නතර කර ඇති සහ මේ වන විට භාවිතා නොකරනු ලබන කරනු නොලබන මාතර නාවිමන සාංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම සඳහා වැය කර ඇති මුදල කොපමණද? 2019 අවසාන වෙන විට මෙහි වැඩ කටයුතු අවසාන වෙලා නතර වෙලා තිබෙනවා. 2019 වර්ෂයේ අවසාන වන විට වියදම් කරන ලද මුදල රුපියල් මිලියන 1432.26යි. දෙවෙනි ප්‍රශ්නය, එම මූල්‍ය පිරිවැය දරා ඇති ආයතනය කවරේද? මේ වියදම් කරන ලද මුළු වියදම දරා තිබෙන්නේ සංස්කෘතික කටයුතු විෂය භාර අමාත්‍යාංශය යටතේ. තුන්වෙනි ප්‍රශ්නය හැටියට මහන්නේ ගොඩනැගිල සංකීර්ණයේ නලත්වෝ සහ ආරක්ෂා වෙනුවෙන් වාර්ෂිකව දරන පිරිවැය කොපමණද කියන කාරණේ. ගරු කතානායකතුමනි, මෙහි ජලවිදුලි බිල්පත් ගෙවීමේ නඩත්තු කටයුත්ත අමාත්‍යාංශ විසින් දරලා තිබෙනවා. මේ කාලය තුළ අමාත්‍යාංශ විසින් දරන ලද ඒ පිරිවැය සම්බන්ධ ලේඛන යමුණුම දෙක වශයෙන් මෙහි සටහන් වෙලා තිබෙනවා. ඒ සභාගත කරන්න පුළුවන්කම තිබෙනවා. ආරක්ෂාව සම්බන්ධ කාරණයේදී බුද්ධ ශාසන හෝ ආගමික කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීමක් නැහැ. නමුත් ආරක්ෂක අමාත්‍යාංශයේ මගින් සෙබළුන් 6 දෙනෙක්ගෙන් යුක්ත කණ්ඩායමක් මෙහි ආරක්ෂාව සඳහා යොදවා තිබෙනවා. හතරවෙනි ප්‍රශ්නය හැටියට ගරු මන්ත්‍රීතුමා විමසීම කරන්නේ ඉහත ගොඩනැගිලි සංකීර්ණයේ භාවිතයට ගැනීම සඳහා පවතින සැලැස්ම කවරේද කියන එක. මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් පහුගිය කාලය තුළ කටයුතු කරලා තිබෙනවා. 2019 මේ ඉදිකිරීම් කාර්ය නතර වුණාට පස්සේ තවදුරටත් මේ භාවිතා කිරීමේ මට්ටමේ නැති නිසා සහ මින් ඉදිරියට මේ සඳහා යන ප්‍රතිපාදන දැරීමේ හැකියාවක් අමාත්‍යාංශයට නැති නිසා විකල්ප යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා බුද්ධ ශාසන අමාත්‍යාංශය හැටියට. ඒ විකල්ප යෝජනාව 2024/07 වෙනි දිනතිව ඉදිරිපත් කරපු කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යටත් වන විදිහට කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙනවා. ඒ කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙන්නේ මේ සංස්කෘතික මධ්‍යස්ථානයට අයත් ගොඩනැගිලි සහ භූමිය රෝහණ විශ්වවිද්‍යාලයට පවරා දීමට. මේ පවරා දීමට අදාළව මූලික කටයුතු සිද්ධ වෙන අතර 2024 පස්වෙනි මාසේ 22 වෙනිදා රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලතුම ඇතුළු නිලධාරි කණ්ඩායමකුත් එවැගේම සාත් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂතුමත් අමාත්‍යාංශයේ නිලධාරි කණ්ඩායමකුත් මේ පරිසරය නිරීක්ෂණයට ලක් කරලා එකඟතාවයට ඇවිල්ලා තිබෙනවා රුහුණු විශ්වවිද්‍යාලයට මේ භූමිය සහ වත්කම් පවරා දෙන්න. අවසානයේට ආව එකඟතාවයේ තමයි රුහුණු විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලය විසින් මේ සම්බන්ධයෙන් එකඟතා සහිත ලියවිල්ල අමාත්‍යාංශයට ලබා දෙන්නම් කියන කාර්යය. නමුත් ගරු කතානායකතුමනි, මේ එකඟතා සහිත ලියවිල්ල තාම අප අමාත්‍යාංශය වෙත ලැබී නැහැ. ඒ අනුව මේ වෙන විට එහි කටයුතු නතර වෙලා තිබෙනවා. අවසාන ප්‍රශ්නය අහන්නේ නොවේසේ නම් මන්ද කියන එක පිළිතුර අදාළ නොවේ.
මන්ත්‍රීතුමා. ගරු කතානායකතුමනි, එසහක් සංස්කෘතික මධ්‍යස්ථානය දැන් කතා කරපු විදිහට රුපියල් මිලියන 1400 ගණනක විශාල පිරිවැයක් දරලා ඉදි කරලා තියෙන්නේ. දැන් එනකොට වර්තමානකොට 19 පස්සේ මේක අත්හැරලා දාලා තියෙන නිසා වල් බිහිවීම පවතින. ඒ වගේම ඒකේ ගොඩනැගිලි වලට බාහිර පාර්ශ්වයන්ගෙන් හානි සිදුවීම පවතින. ඒතර විශාල මුදලක් වැය කරලා තියෙන නිසා අපි මේක අවස්ථා ගානක සාකච්ඡා කරත් විශ්වවිද්‍යාලයට මේක බාර දෙන්න කතා කරත් දැනට අපට පේන කාරණේ තමයි ඒ කටයුතු සිදුවෙන්නේ නැහැ. ඒ නිසා දැන් අපිට මම අහන්න කැමති මේ සඳහා නැවත වාරයක් සාකච්ඡා වටයක් ආරම්භ කරලා මේ සම්බන්ධව කටයුතු කරන්න සංස්කෘතික අමාත්‍යාංශයේ මැදිහත් වෙනවද කියන කාරණේ.
ගරු කතානායකතුමනි, රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන් සමග මේ සම්බන්ධයෙන් යම් එකඟතාවයකට ආවා වුණත් පාලක මණ්ඩලය තුළ මේ පිළිබඳව සාකච්ඡාව විධිමත් පරිදි සිදු කරලා විශ්වවිද්‍යාලය වෙත මේ වත්කම් සහ දේපල බාර ගැනීම සම්බන්ධයෙන් එකඟතාවේ තාම අපිට නොලැබීම සම්බන්ධ ප්‍රශ්න තියෙනවා. ගරු මන්ත්‍රීතුමා මතු කරන කාරණේ ඉතාමත්ම නිවැරදි. විශ්වවිද්‍යාලයේ පැත්තෙන් අපිට නියමින් නෙමෙයි අනියමින් දැනගන්න ලැබිලා තිබෙනවා මේ ස්ථානීය බාර්ගෙන් නඩත්තු කිරීමේ ගැටලුවක් විශ්වවිද්‍යාලයටත් මතුවලා තියෙනවායි කියලා. එහෙම තත්වයක් තුළ අපිට අනිවාර්යයෙන්ම විකල්පයක් සම්බන්ධයෙන් හිතන්න සිද්ධ වෙනවා. නමුත් අපේ ගරු මන්ත්‍රීතුමාටත් හැකියාවක් තිබෙනවා නම් යම් විශ්වවිද්‍යාලයේ පැත්තෙන් මේ එකඟ නොවන බව, මේ බාර ගැනීමට නොහැකි බව යම් දැනුවත් කිරීමක් කරන්න අපිට එතන සිට විකල්පයක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පටන් ගන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම අපි මේ කාරණය සම්බන්ධයෙන් නැවත සාකච්ඡාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.
ගරු මන්ත්‍රීතුමා,
දෙවෙනි ප්‍රශ්නේ තමයි ගරු කතානායකතුමනි, ඇත්ත වශයෙන් මේක මාතර ටවුන් එකේ ඉඳලා නගරේ ඉඳලා කිලෝමීටර 7ක් විතර ඈතින් පිහිටලා තියෙන්නේ. නමුත් මේක ඉදිකිරීම සිදු කරත් ඒ සංස්කෘතික අමාත්‍යාංශය මගින් මේ සඳහා ප්‍රවේශ මාර්ගයේ ඉතාම දුර්වල තත්ත්වයක පවතින නිසා මේ සම්බන්ධව මැදිහත් වෙන්න කැමැති පාර්ශ්වයන් අවස්ථා ගණනක දාවත් මේ මාර්ගයේ තියෙන අපහසුතාවය නිසා තමයි බොහෝ දෙනෙක් මේකට ආයෝජනය කරන්න මැලිකමක් දක්වන්නේ. ඒ අමාත්‍යාංශයට මැදිහත් වෙන්න පුළුවන් නම් මම විශ්වාස කරනවා මේ මාර්ගය පුරුල් කරලා ප්‍රවේශ මාර්ගය සකස් කරගන්න පුළුවන් නම් මේ සඳහා අපට ආයෝජකෙක් හොයාගන්න මීට වඩා පහසු වෙනවා. ඒ නිසා මම හැමතුමාගෙන් ඉල්ලා සිටිනේ වගේම යෝජනා කරනවා පුළුවන්කමක් තියෙනවා නම් ඉදිරි කාලයේදී මේකට තියෙන ප්‍රවේශ මාර්ගයේ ඒ යටිතල පහසුකම් සම්පූර්ණ කිරීම මගින් මේකට ආකර්ෂණය කරගන්න පුළුවන් වෙනත් ආයෝජකයෙකු ඇදගන්න පුළුවන් ආකාරයට මේක සකස් කරන්න කියලා.
ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා අතු කරපු කාරණේ හරි වැදගත්. මොකද හේතුව පහුගිය කාලය තුළ මේවා තමයි අපි ඇත්තරම විවේචනයට ලක් කරමින් හිටියෙත්. පහුගිය කාලය තුළ කිසිදු සක්්‍යතා අධ්‍යයනයකින් තොරව ඒ භූමියට කොයිතරම් මේ කාර්යය ගැලපෙනවද, එහි උපයෝගිතාවය කුමක්ද කියන කාරණා පිළිබඳව කිසිදු සක්්‍යතා අධ්‍යයනයක් කරන්න නැතුව සමහර වෙලාවට අත්නොමතිකව හිතළු තමන් තුළ මතුවෙන ආකාරයේ යම් යම් සංකල්ප අනුව ඉදිකිරීම කරලා තියෙනවා. අපේ රටේ දැන් විශේෂයෙන්ම සාක් රටවල සංස්කෘතික මධ්‍යස්ථානයක් හැටියට මෙය ගොඩනැගුවට කිසිදු තොරක් රාජ්‍යයකින් මේකට උදව්පතව ලැබෙලා නැහැ. සම්පූර්ණයෙන්ම ලංකා රාජ්‍ය මුදල් තමයි මේ සඳහා යොදවලා තියෙන්නේ මිලියන 1432ක්. ඒ අති විශාල මුදල් සම්භාරයක් තමන්ගේ ඔළුවේ ඇඳෙන සංකල්පවලට කිසිදු සක්‍යතා අධ්‍යයනයකින් තොරව මේ ආකාරයේ යෙදවීම නිසා අවසානයේදී එහි වන්දිය ගෙවන්නලා තියෙන රටක් හැටියට අපි සියලු දෙනාට. ඒ නිසා අර කාලයක් තිස්සේ අපි සාකච්ඡා කරමින් ඉන්න විධිමත් භාවයක් නැතුව හොඳම සක්‍යතා අධ්‍යයනයක් නැතුව මෙවැනි ආකාරයේ ඉදිකිරීම ගණනාවක් තියෙනවා. ඒක උදාහරණයක් තමයි මේ නාවිමන සාක් සංස්කෘතික මධ්‍යස්ථානය. ඒ නිසා ගරු කතානායකතුමනි, මේ පිළිබඳව නැවත විමර්ශනයක් කළ යුතුයි කියන අදහසත් අපි ඉන්නවා. ඒ වගේම මේ දිරාපත් වෙමින් තියෙන අබලන්තත්වයෙන් පවතින මේ දේපල, එහෙම නැත්නම් මේ රජයේ සතුව තියෙන මේ සම්පත යම් ඵලදායි කටයුත්තකට යොදා ගැනීම පිළිබඳවත් අපේ අවධානය යොමු කරලා තිබෙනවා. ඒ පිළිබඳව අමාත්‍යාංශ කැරේට අපි ඉදිරියේදී කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
ගරු අජන්ත ගම්මැද්දගේ මහතා, නාගරික සංවර්ධන ඉදිකිරීම සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට
ප්‍රශ්න අසනවා. ගරු කතානායකතුමනි,
ගරු මන්ත්‍රීවරයාතුමාගේ මේ ප්‍රශ්නයේ පළවෙනි ප්‍රශ්නයේ ආ කොටස එක නාගරික සංවර්ධන අධිකාරිය පිහිටුවීමේ අරමුණ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නය. නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශයට පත් කරන්නේ ඒ ප්‍රදේශවල තියෙන ආර්ථික, සමාජීය, සංස්කෘතික වශයෙන් සංවර්ධනය කිරීම සඳහා වූ ඒකාබද්ධ සැලසුම් සකස් කරලා ඒ සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා ඒ ආයතනවලට සම්බන්ධීකරණය කරන්න, ඒ සඳහා තමයි නාගරික සංවර්ධන අධිකාරිය කියන එක පිහිටවල තියෙන්නේ. දෙවෙනි කොටස අහන්නේ නාගරික සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත්‍රික්කයේ තුල තියෙන ව්‍යාපෘති වන ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළි සංඛ්‍යාව සහ වෙන්වෙන් වශයෙන් කවරේද කියන සංඛ්‍යා, අතන ව්‍යාපෘති 18ක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. මම මේ 18 සභාගත කරන උදාහරණයක් හැටියට ගත්තොත් මාතර බස් නැවතුම්පොළ ආසනත් ජයතුරුයේ ක්‍රීඩාංගණයේ සංවර්ධන ව්‍යාපෘතිය, මාතර වෙළ උද්‍යාන සංවර්ධන ආදිය ව්‍යාපෘති 18ක් ක්‍රියාත්මක කරලා තියෙනවා. මම ඒක සභාගත කරනවා. ඒවගේ රෝමන් තුන අහනවා ව්‍යාපෘති අරමුණ ඒ මාත්‍ර ව්‍යාපෘතිය මාත්‍ර නගර සභා සීමාව තුළ ක්‍රියාත්මක කර ඇති එක් එක් ව්‍යාපෘති ආරම්භ කළ දිනය සහ ඒවයේ ස්වභාවය ව්‍යාපෘති අරමුණ සම්බන්ධයෙන් ඒක මාත්‍ර නගරය තුළ ඉදි කරලා තියෙන ව්‍යාපෘති නගර සංවර්ධන අධිකාරිය විසින් ඒ ආයතනවලට බාර දුන්නු දින සහ වකවාණු සහිත විස්තර ඇමනුම දෙක හැටියට මම සභාගත කරනවා. උදාහරණයක් හැටියට ගත්තොත් මාතර කොටුවේගොඩ පොදු වෙළඳපොළ ගොඩනැගිල්ල ආරම්භ කළ තියෙන අවසන් කළ තියෙන 2003 මහජන පොළ භාවිත පොළ කඩකාමර 22ක් අල්ලි 24ක් සහිතව දෙමහල් පොදු වෙළඳපොළක් තියෙන්නේ. මේ වෙනකොට ඒක වෙළඳ ප්‍රජාවට සුදුසු වාහන ඉඩකඩ සහිතව පාරිභෝගික ජනතාවට ගුණාත්මක පාරිභෝගික භාණ්ඩ ලබා ගැනීමේ අරමුණ ඇතුව තමයි මේක වාහන නැවතුණු ස්ථාන සඳහා සුදුසු ඉඩකඩ බින් කරලා තියෙන්නේ. ගොඩනැගිල්ල බිම්මහල ක්‍රියාත්මක තත්ත්වය පවතිනවා. පළුම් මහල සුදුසු ආයෝජකයන් සඳහා බැහැර කිරීමට යෝජනා වෙලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ අහන්නේ මාතර ගඟබඩ උද්‍යානය සහ තුරුණු උයන යන ව්‍යාපෘතිවල අපේක්ෂිත අරමුණ පිළිබඳව මාතර තුරුණු උයන ව්‍යාපෘතිය කියලා කියන්නේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරපු කළ ව්‍යාපෘතියක් නෙමෙයි. ගඟබඩ උද්‍යානය මාතර නිල්වලා ගඟබඩ උද්‍යානයේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී අරමුණ වුණේ මාතර නගරයේ ජීවත් වෙන ජනතාවත් ඒ වගේම මාතර ජනතාවට විවිධ කටයුතු සඳහා දෛනිකව එළ ජනතාව සඳහා විවේකයේ හා විනෝද පහසුකම් කැපීමේ අරමුණෙන් තමයි මේ ගඟබඩ උද්‍යානය ව්‍යාපෘති ආරම්භ කරලා තියෙන්නේ. මේ ව්‍යාපෘති ඉදිකර නඩත්තු කර පවත්වාගෙන යාම සඳහා මාතර නගර සභාව සඳහා ව්‍යාපෘති භූමිය යෝජනා වෙලා තියෙන. නමුත් පහුගිය කාලවලවල ඒ නගර සභාව විසින් ඒ ව්‍යාපෘතිය බාරගන්න අකමැති වෙච්ච නිසා පෞද්ගලික ආයෝජනයක් සඳහා වසර 5ක නඩත්තු කාලයකට පවත්වා ගැනීම සඳහා අදාළ පරිශ්‍රය ලබා දීමට නියමිතව තිබුණා. නමුත් ඒ සමහර සංවර්ධන කටයුතු ඒ ආයෝජකයා විසින් කළ යුතුව තිබුණා. නමුත් ඒ අදාළ පරිශ්‍රයේ විවෘත කිරීමට සුදුසුත්වයේ ආරක්ෂාකාරීව අස්ථායීව පවතීද යන්න පිළිබඳ නිශ්චිත අනුකූලතා සහතික ලබාගන්නේ නැතුව ඒ ආයෝජකයා විසින් අනාරක්ෂිතව ඒ ස්ථානයේ විවෘත කිරීම නිසා මහජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කල්පනා කරලා බලලා ඒක නාගරික සංවර්ධන අධිකාරිය විසින් විවෘත කිරීම මහජන විවෘත කිරීම නතර කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අධිකරණයේ තීන්දුවක් මත ව්‍යාපෘති භූමිය වසා තියෙනවා. අපි දරු අධිකරණයේ අවසරය ලබා ගැනීමෙන් අනතුරුව ව්‍යාපෘති භූමිය විධිමත් මහජනතාවගේ භාවිතය සඳහා නැවත විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පස්වෙනි ප්‍රශ්නෙ අහන්නේ එක් එක් ව්‍යාපෘතියේ පරිපාලන ව්‍යුහය ඊට සම්බන්ධ පුද්ගලයන් වෙන්න ඉන්න වශයෙන් කවරේද කියන එක සම්බන්ධයෙන් මම ඒක නැවත වරක් දීර්ඝ ලයිස්තුවක් තියෙනවා. මම ඒක ඇමිනුම තුන හැටියට සභාගත කරනවා. උදාහරණයක් හැටියට ගත්තොත් මාතර බස් නැවතුම් පළහ සනජයතුරි ක්‍රීඩාංගණය ඒක පරිපාලන ව්‍යුහයේ තියෙන්නේ මාතර මහනගර සභාව ව්‍යාපෘති නඩත්තු කරගෙන පවත්වාගෙන යෑම. වකියුතු ආයතනයේ හැටියට පුද්ගලයන් හැටියට තියෙන්නේ නාගරික කොමසාරිස් මාතර මහා නගර සභාව. ආදී වශයෙන් මේ ව්‍යාපෘති වලට අදාළ පරිපාලන ව්‍යුහයන් සහ ඒ සම්බන්ධයෙන් වකියුතු ආයතන සහ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු මම ඇමිනුම තුම හැටියට සභාගත කරනවා. ඊළඟට ආ කොටස අහන්නේ නොයසේ නම් මේ මන්ද අදාළ නැත.
ගරු කතානායකතුමනි, මම ඇමතිවරයාගෙන් අහන පළවෙනි අතුරු ප්‍රශ්නය මේ මාතර ගඟබඩ උද්‍යානය සම්බන්ධයෙන් මාතර ගඟබඩ උද්‍යානය සංවර්ධනය කිරීමේදී මේකේ මූලික අරමුණ තිබුණේ, මූලික ගිවිසුම තිබුණේ ගඟබඩ උද්‍යානය මාතර මහනගර සභාවෙන් මේ UDA පවරගෙන UDA නැවත නගර සභාවට ලබා දෙන්න. නමුත් අපි දන්නවා පහුගිය කාලේ වෙච්ච යම් ගනුදෙනු ඇතුලේ මේ ගඟබඩ උද්‍යානය
පුජ්ජලික ආයතනයකට ලබා දීලා තියෙනවා. එතකොට ඒ පුජ්ජලික ආයතනය විසින් මාතර ජනතාවගේ අවශ්‍යතාවය දැන් මුදලට අලෙවි කරන තැනට පත් වෙලා තිබුණා මං හිතන දවස් දෙක තුනක් මේක විවෘත කරලා තිබුණා. එතකොට අපිට තියෙන ප්‍රධාන අතුරු ප්‍රශ්නය තමයි මේ මෙන්න මේ ගංගබඩ උද්‍යානය නැවත නාගරික සංවර්ධන අධිකාරිය විසින් මාතර මහනගර සභාවට ලබා දීමට හැකියාවක් තිබෙනවද කියන කාරණේ. මොකද මේක මේ ව්‍යාපෘතිය ගත්තට පස්සේ ඉතාමත් සූක්ෂම විදියට මේ පුජ්ජලික තැනැත්තෙකුට පුජ්ජලික ආයතනයකට ලබා දීලා තියෙන ඒ පිළිබඳ පරීක්ෂණයක් කරලා අදාළ මාතර මහනගර සභාව නැවත ලබා දීමට කටයුතු කරනවාද කියන එක තමයි.
ඔව් ගරු මන්ත්‍රීතුමනි, මම කලිනුත් සඳහන් කරා වගේ මේක අරමුණ තිබුණේ මහනගර සභාව භූමිය පාවිච්චි කළා සංවර්ධනය කළා නැවත මහනගර සභාවට මාතර මහනගර සභාවට ලබා දෙන එක. නමුත් නාගර සංවර්ධන අධිකාරියේ තියෙන තොරතුරු ලබා දීලා තියෙන තොරතුරු අනුව පේන්නේ පහුගිය පාලනාධිකාරියන් මාතර මහනගර සභාවේ පාලනාධිකාරියන් මේක නැවත බාර ගැනීම සඳහා සූදානම් වෙලා නැහැ. ඒ නිසා තමයි පෞද්ගලික ආයෝජකයෙක් සඳහා යොමු වෙලා තියෙන්නේ. නමුත් මම කලිනුත් සඳහන් කරා වගේ ඔබතුමා සඳහන් කරන වගේ සමහරලාට මාතර මහනගර සභාවේ කලින් පාලනාධිකාරිය හිතාමතාම මේක පෞද්ගලික ආයෝජකයෙකුට ලබා දීමේ අරමුණින් ඒ ව්‍යාපෘතියේ බාර ගැනීම ප්‍රතික්ෂේප කරාද කියන එක ඒ වෙලාවේ මට මේ වෙලාවේ එහෙම සඳහන් කරන්න අමාරුයි යමා. නමුත් දැන් මම කලින් සඳහන් කරා වගේ මේ සම්බන්ධයෙන් අධිකරණයේ නීති කටයුත්තක් තියෙනවා. ඒ නීති කටයුත්ත අවසන් වුණු වහාම මාතර මහනගර සභාවේ අලුත් පාලනාධිකාරිය මේ ව්‍යාපෘතිය තමන්ගේ භාරයට අරගෙන ඒ මහජනතාව වෙනුවෙන් පවත්වාගෙන යාම සඳහා කැමැත්ත පළ කරලා තියෙනවා. ඒතර නීති කටයුතු අවසන් වුණු වහාම අපි ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්න සූදානම්.
ගරු මන්ත්‍රීතුමා,
දෙවැනි අතුරු ප්‍රශ්නය මේ කියන ආයතනය ගත්තට පස්සේ මේ පුජ්ජලික ආයතනය මාකෝප් කියන ආයතනයක් මේ ආයතනය පිළිබඳ සක්්‍යතා අධ්‍යයනයක් කරලා මේ ආයතනයට මෙවැනි කාර්යයක් කරගෙන යන්න පුළුවන්ද හැකියාවක් තියෙනවද ඒ වගේම මේ ආයතනය මේ සඳහා ප්‍රාග්ධනය හොයාගත්තේ කොහොමද කියන එක සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු කරලා මේ ආයතනයට නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ මාතර ගංගබඩ උද්‍යානය ලබා දුන්නද කියලා විමර්ශනයක් සිදු කරනවාද කියන කාරණය.
ඔව් ලැබිලා තියෙන තොරතුරු අනුව මේ නිල්වලා ගඟබඩ උද්‍යානයේ බාර දීලා තින්නේ මාකොප් රිවර් රෙස්ටෝරන්ට් පුද්ගලික ආයතනයේ තර අධ්‍යක්ෂවරු දෙදෙනෙක් තමයි ඉන්නේ. චමින්ද ප්‍රසංග ගුණසේකර සහ කල්පනී භාග්‍ය කුමාරසිරි කියන දෙදෙනා තමයි අධ්‍යක්ෂකවරුන් හැටියට මේකේ සඳහන් වෙන්නේ. ඔබතුමා සඳහන් කරා වගේ මේ ආයතනයේ පිළිබඳ විමර්ශනයක් අපි මේ වෙනකොට කරමින් ඉන්නවා. ඒ සඳහා ව්‍යාපදිංචි ආයතනයක්ද කියලාද වෙනද කටයුතු සඳහා ලියාපදිංචි වෙලා තියෙන ආයතනයක්ද ඒ වගේම මේ වගේ ව්‍යාපෘතියක් කරගෙන යාම සඳහා මූල්‍ය ශක්තතාවයේ තියනවද කියන එක සම්බන්ධයෙන් අපි මේ වෙනකොට විමර්ශනයක් ආරම්භ කළා කටයුතු කරමින් ඉන්නවා. ඒ විමර්ශනයේ අවසන් ප්‍රතිඵලත් එක්ක අපිට ඉදිරි කටයුතු කරගෙන යන්න පුළුවන්.
ස්තුතියි. ගරු තුරේරා සහ රවිකරන් මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට.
கேள்விகள் தரப்பட்டிருக்கின்றன.
நியூஜ் அமாத்துமா பிரச்சனை
ගරු තුරේරාජ රවිකරන් මහතා සෞඛ්‍ය ජනමාධ්‍යතුමාගෙන් ඇසීමටින් ප්‍රශ්නයට මම නියෝජ්‍ය ඇමති විදියට පිළිතුරු දෙනවා. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද අංක DMS NP 0302 හා 2019 3 මාස 28 දිනැති ලිපිය මගින් මෙම පුරප්පාඩු පිරවීම සඳහා අනුමැතිය ලබා දී තිබුණු අතර ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ 2019 5 මාස 27 සිට 2019 6 මාස 18 දින දක්වා පවත්වන ලදී. එහිදී සුසුකම් ලැබුවන් 454 දෙනෙකු සඳහා 2019 11 මාස 18 දින ඇති පත්වීම් ලිපි ලියාපදිංචි තැපැල් මගින් යොමු කළ අතර එමගින් ඔවුන්ට අයත් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය වෙත 2019 11 මාස 25 දින වාර්තා කරන ලෙස දන්වා යවන ලදී. කෙසේ නමුත් 2019 ජනාධිපතිවරණය හේතුවෙන්
සියලු බඳවා ගැනීම් තාවකාලික අත්හිටුවීම යන මැයින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කරන ලද අංක DMS ඇරයිලක් පොලිසි රික්‍රුයිට්මන්ට්ස් හා 2019 11 වෙනි මාසයේ 20 දින ඇති ලිපියට අනුව උක්ත බඳවා ගැනීම් තාවකාලිකව අත්හිටුවන් ලෙස උතුරු පළාත් ප්‍රධාන ලේකම් විසින් උපදෙස් ලබා දී ඇත. ඒ අනුව පත්වීම්ලාභීන්ට රාජකාරී සඳහා වාර්තා කිරීමට හැකියාවක් නොලැබිනි. ආ දෙක ප්‍රාථමික සේවා ගණයේ තනතුරු PL සඳහා සිදු කරන ලබන බඳවා ගැනීම් බහුකාර්ය සංවර්ධන කාර්යසාධන වලකායමකින් සිදු කළ යුතු බවට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද අංක 02 ඇලයිට 2020 හා 2020-10-26 දින ඇති චක්‍රලේඛය මගින් දන්වා ඇත. කෙසේ නමුත් උතුරු පළාත් ආණ්ඩුකාර ප්‍රධාන ලේකම් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම බඳවා ගැනීම් වලට අදාළව අවස්ථා ගණනාවකදී කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යාංශයේ සහ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඉල්ලීම් ඉදිරිපත් කරද මේ වනතෙක් සාධනීය පිළිතුරක් ලැබී නොමැත. එබැවින් තේරීපත් වූ අයදුම්කරුවන්ට එම සේවාවේ වැඩබාර ගැනීම නොහැකි වී ඇති අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට යාපනය පළාත්බද මහා අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී. ආ 3 සේවක හිඟය සෞඛ්‍ය සේවාව පවත්වා ගැනීමට බලපෑම් ඇති කරන නමුත් රෝගී සත්කාර සේවාව විධිමත්ව හා අඛණ්ඩව පවත්වා ගෙනවනු ලැබේ. ආ 1 සෞඛ්‍ය සහායක සේවකයන් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස උතුරු පළාත් ප්‍රධාන ලේකම් මහරහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත, ඒ කියන්නේ මුදල් අමාත්‍යාංශයේ නැවත ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර අදාළ අනුමැතියින් ලද පසු කඩිනමින් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලැබේ. ආ පැන නොනගී.
නිශ්චයමාක ඉද අරසාங்கத்தின் திணைக்களங்களில் உள்ள தவறுகள் என்பதை ஏற்றுக்கொள்ள வேண்டும் நீங்கள். ஏனென்றால் சுமார் 6 வருடங்களுக்கு மேலாக இந்த விண்ணப்பதாரிகள் நேர்முக பரீட்சைக்கு தோற்றி 2 தடவை தோற்றி அதன் பிறகும் 6 வருடங்களாக இந்த வேலைக்காக காத்து கொண்டிருக்கும் இந்த நிலைமையில் அதைவிட கூடுதலாக 600க்கும் மேற்பட்டவர்கள் வெற்றிடமாக உள்ள நிலையில் 484 பேர் தேர்ந்தெடுக்கப்பட்டு கூட இவ்வளவு காலமாக பின்னடிப்பு செய்வதென்பது அரசாங்க திணைக்களங்களில் உள்ள நம்பிக்கையை வீணாக்குகின்றது. அதாவது நம்பிக்கை ஏற்படாத நிலைமையை மக்கள் மத்தியிலே கொண்டு வருகின்றது. தயவு செய்து அந்த மக்கள் மிகவும் பாதிக்கப்பட்டவர்கள் ஏற்கனவே பலகாலமாக தொண்டர் அடிப்படையில் அங்கே சேவை செய்து அவர்களுக்கு தகுதி இருக்கின்றதா என்பதை பரிசீலனை செய்துதான் இந்த 454 பேரும் நேர்முக தேர்வின் பின்னர் தேர்ந்தெடுக்கப்பட்டவர்கள். ஆதலால் தாங்கள் சொன்னதையும் நாங்கள் ஏற்றுக்கொள்ளுகின்றோம். அதே நேரம் இவர்களுக்கு உரிய அந்த வேலை வாய்ப்பு கிடைப்பதற்குரிய வழியை செய்ய வேண்டும் என வேண்டுகின்றேன்.
ஒபத்துமாகே அதாசேம தமை அப்பி தின்னே ஒபத்துமா தானோ 2019 ஜனாதிபதி வரணை பஸ்ஸே அர முலிம்ம பத்தியும் லபாதேன கொடுத்து பிச்ச ஆண்டோ நெவே திபுனே ஏகொல்லோ கரே வீட்ட பசுவாப்பு ஆண்டோ கரே අර ලබා දීපු පත්වීම් අහෝසි කරලා ඉවර වෙලා තමයි ওই චක්‍රලේඛනේ ගහලා තියෙන්නේ. නමුත් අපි පිළිගන්නවා ඒකේ ලොකු නීත්‍යානුකූල පදනමක් නැහැ කියලා. ඒක නිසා තමයි අපි තවමත් ඉන්නේ උන්ට ඒ පත්වීම් දිය යුතුයි කියන ස්ථාවරේ. සම්පූර්ණයෙන්ම දේශපාලන බලපෑමක් මත තමයි ඒක නතර වෙලා තියෙන්නේ. අපි දිගින් දිගටම ඒ සඳහා ඒ පත්වීම් ලබා දිය යුතුයි කියන මතය රාජ්‍යයක් විදිහට ඉන්නවා.
ගරු වෛද්‍ය පద్මනාදන් සත්‍යලිංග මහතා, ගරු ගායන
කරුණාකරන්නේ අද ජාතික පුවත්පතක වාර්තා වෙනවා. අත්‍යවශ්‍ය එන්නතක් කිසිදු රෝහලක නැහැ. බයිපාස් සැත්කම් නවතින අවධානමක් විශේෂඥ වෛද්‍යවරු පවසනවා කියලා. මේක ඉතාම භයානක කතාවක්. මන් දන්නේ මේක ඇත්ත නැත්ත. පත්තරේ නම් අරුණ කියලා පත්තරයක්.
ආ
නෑ නෑ හරි පත්තරේ ගැන මට අදාළ නැහැ මේක රටේ ජනතාවට බලපාන කාරණයක් නිසා හොයලා බලන්න ඇත්තද බොරුද
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා ගරු ගායනා කර්ණාලසක මන්ත්‍රීතුමා ස්තුතියි ගරු වෛද්‍ය පద్මනාදන් සත්තිලිංගම් මහතා ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යමාගේ ඇසීමට
අමජරේ කර්ක්‍රේන්
ගරු සභානායකතුමා
ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා පැමුණාම මේ මන්ත්‍රීතුමා වැදගත් කෙනෙක් නිසා උත්තර දෙනවා පත්‍රේ වැදගත් නිසා නෙමෙයි
ගරු මන්ත්‍රීතුමා හරි අපි විවාදයකටනේ මන්ත්‍රීතුමා අමාත්‍යතුමා අපවම උත්තර ලබා දෙයි ප්‍රවාහන ගරු ප්‍රවාහන අමාත්‍යතුමා ගරු සභානායකතුමා
ගරු කතානායකතුමනි සමාජ මගේ නම කිව්ව ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නය අදාළ මන්ත්‍රීතුමා විසින් යොමු කළ තිබෙන්නේ නිවරදි අමාත්‍යාංශර නෙමෙයි අප අමාත්‍යාංශර නෙමෙයි අපේ පිළිබඳ දැනුම් දීලා තියෙනවා ලේකම් මණ්ඩලයට ඒ නිසා අපි ඔබතුමාගේ ඉල්ලාසෙන්න මේක අදාළ අමාත්‍යාංශයට යොමු කරන්න
ගරු මන්ත්‍රීතුමායි අදාළ අමාත්‍යාංශයට යොමු කරන්න අපි කටයුතු කරනවා ගරු 8 වෙනි ප්‍රශ්නේ ගරු එම් ඒ සී එස් චතුරි ගංගානි මහත්මිය කුෂිකර්ම පස්සම්පත් ඉඩම්සා වාරිමාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට
ප්‍රශ්නය අසනවා කතානායකතුමනි
නියෝජ්‍ය අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි අයන්න රොමිලකම් එක දෙබරාර පෝෂිත ඇලෙහි ඉදිකිරීම කටයුතු 2008 වසරේ ආරම්භ කර ඇත අංක 2 මූලික ඇසමේන්තුව රුපියල් මිලියන 67.58යි අංක 3 පහළ ඌව සුළු වාරිමාර්ගයේ සංවර්ධන ව්‍යාපෘතිය ඉතිරි තමයි මේකේ ප්‍රතිපාදනය වෙන් කළ දෙන්නේ මේ ඇල ඉදිරිපෙන් පටන් ගන්න තියෙන්නේ ප්‍රසංග 4 නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර තිබේ ප්‍රසංග 5 වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ මූලිකව කොන්ත්‍රාත්කරුවන් සිව් දෙනෙකු යටතේ වැඩ විෂයන් සිදු කර ඇත A1 දෙබරාර ව්‍යාපෘතියේ ඉදිකිරීම කටයුතු 2008 වසරේදී කොටස් වශයෙන් සිදු කරන ලද අතර එහි ඉදිකිරීම කටයුතු සිදු කරන ලද කොන්ත්‍රාත්කරුවන් පිළිබඳ විස්තර පහත පරිදි වේ. සුහඳ එන්ටර්ප්‍රයිසස්, RJ කන්ස්ට්‍රක්ෂන්, විශාන් එන්ටර්ප්‍රයිසස්, KMB කන්ස්ට්‍රක්ෂන්. A2 වාරිමාර්ග දෙපාර්තමේන්තුව. A3 මෙම ව්‍යාපෘති මගින් බැහැර කරන ලද කළුගල් ඇල දෙපස ගොඩ ගසා තිබූ අතර පසුව උමාවය ව්‍යාපෘති මගින් සංවර්ධනය කරන ලද වැව්වල සංවර්ධන කටයුතු සඳහා ද වැළවාය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය මගින් සංවර්ධන කටයුතු සිදු කරන ලද ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත් තෙඹුවාර, ගල්වැව, වටකලාර යන වැව්වල රළපනවල සඳහාද යොදා ගන්නා ලද අතර ඉවත් කරන ලද පස් ඒ යවට ගොඩ ගසා තුනී කර ඇල දෙපස මාර්ගය සකස් කිරීම සඳහා යොදා ගන්නා ලදී. 4 ඇල මාර්ගය ඉදිකර දෙබරාර වැව දක්වා ජලය සපයන ලදී. එහෙත් පසුගිය වර්ෂයන්හි පැවති අධික වර්ෂාව නිසාත් ජල අවශ්‍යතා නොවීමත් ඇල මාර්ගයේ සුළු දිග ප්‍රමාණයම භාවිතයට නොගැනීම නිසාත් ඇල මාර්ගයේ මුළු දිග ප්‍රමාණයම භාවිතයට නොගැනීම නිසාත් දැනට රොන්මඩ තැන්පත්ති ඇල මාර්ගයේ අවහිරි වේ ඇත. කිලෝමීටර් 6.5ක් දිග ගැඹුරු ඇල මාර්ගයක් බැවින් සාමාන්‍ය ප්‍රතිපාදන යටතේ මෙම ඇල මාර්ගයේ නඩත්තු කිරීම අපහසු වේ. එබැවින් විශේෂ ප්‍රතිපාදනයක් යටතේ නඩත්තු කළ යුතුය. දැනට මේ යටතේ දෙපස පිහිටි කුඹුරුවලද මුදියන්සේ වැව හා ඉනුම් මාර යන කුඩා වැව් දෙකට ජලය සැපීම සිදු වේ. තවද ඉන්ධන සහ සූර්ය පැනල භාවිතයෙන් වතුර පොම්ප කිරීම මගින් ගොඩ ඉදම් අක්කර 200කට පමණ ඉරිඟු, කෙසෙල්, මුං, කව්පි ඇතුළු අතුරු භෝගයන් සඳහා වාර ජල පහසුකම් ලබා ගනී. ලබන වර්ෂා කාලයට පෙළ මෙම ඇල මාර්ගයේ රොන්මඩ ඉවත් කර දෙබරාර වැව දක්වා ජලය ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට මේ වන විට සැලසුම් සකස් කර ඇත. ඒ ඉහත පිළිතුරු අනුව අදාළ නොවේ.
ගරු කතානායකතුමනි විශේෂයෙන්ම අමාත්‍යතුමා ලබා දුන්න පිළිතුර ඇතුළේ මේ ව්‍යාපෘති ආරම්භ කරලා දැනට අවුරුදු 15ක වගේ ප්‍රමාණයක් වෙනවා. ඒ වගේම මේ ව්‍යාපෘති ආරම්භ කරාට නැවත මහ ජනතාව බලාපොරොත්තු වුණු ප්‍රමාණයෙන් ජලය සපයා ගැනීමට මේ ව්‍යාපෘති ජලය සපයා දීමට සමත් වෙලා නැහැ. මේ වෙනකොටත් මේ ඇලේ කිලෝමීටර් 5කට වඩා වැඩි ප්‍රමාණයක ජලයේ බිඳුවක්වත් ගමන් කරන්නේ නැති තත්ත්වයක තමයි තියෙන්නේ. විශේෂයෙන්ම මේකේ ඒකේ ගැඹුරු අඩි 50ක් වගේම වෙනවා සමහර තැන්වල දිග කිලෝමීටර් 6.5ක් වගේ වෙනවා සමහර තැන්වල පළල මීටර් 8ක් 10ක් ප්‍රමාණයක් වගේ වෙනවා ඇත්තටම කියනවා නම් මේ වෙනකොට මේ ඇලේ ජලය ගමන් කරන්නේ නැහැ විශේෂයෙන්ම අර පස් සහ කළුගල් යම් යම් ඇල මාර්ගවලට එහෙම නැත්නම් උමා ඔය අලිකොටාර ජලාශය මතුපිට හද සැදීමේදී භාවිතා කරාට දැනට ඒ ඇල මාර්ගයේ දෙපස මාර්ගයක් ඉදි වෙලා නැහැ විශේෂයෙන්ම ගරු කතානායකතුමනි ගොවි ජනතාවට මේ වෙනකොට මේ ඇල ව්‍යාපෘතිය අරමුණ සාක්ෂාත් කරගන්න බැරි වෙලා තියෙනවා ප්‍රතිලාභ ලබන්නේ නැති තත්වයට පත් වෙලා තියෙනවා රුපියල් මිලියන 77.58ක් මේකට වියදම් කරා කිව්වා හැබැයි මේ ඇලෙන් අද වෙනකොට ගොවීන්ට වතුර බිඳුවක්වත් ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා විශේෂයෙන්ම මම අහන්න කැමතියි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ විදිහට මේ ව්‍යාපෘතිය අසාර්ථකයි අවුරුදු 15ක් තිස්සේ මිනිසුන්ට ජලය ලබා ගන්න බැරි වෙලා තියෙනවා නම් ඇත්තම මේ ව්‍යාපෘතිය අසාර්ථක ව්‍යාපෘතියක් හැටියට තමයි මහ ජනතාව සහ මමත් මේකේ ගිහින් නිරීක්ෂණ බැලුවා වතුර ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් අසාර්ථක ව්‍යාපෘතියක් ඇටියට තමයි මේක නම් වෙලා තියෙන්නේ. එතකොට මේ ව්‍යාපෘතිය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් මේ වට වෙනකොට ආරම්භ කරලා තියෙනවද කියලා මම දැනගන්න කැමතියි.
උගතනතුමනි ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළා නැහැ. නමුත් මන්ත්‍රීතුමියගේ ප්‍රශ්නය ඇතුළෙම මේ තිබුණ ගැටලුව ප්‍රකාශයටපත් කරා. මේ ඇල ඉදිකිරීම පටන් ගන්න තියෙන්නේ 2008 පහළ වූ සුලි මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය කියලා වැඩ ඉවර කරන 2023 ඇලේ දිග ගත්තාම කිලෝමීටර් 6.5යි අවුරුදු 15කට වැඩිය ඇල ඉදි කරන සැරින් සැරේ නවත්තනවා ආයෙ පටන් ගන්නවා ඔන්නෝම ප්‍රශ්න සහගතයි ඒ වගේම වැඩ ඉවරනි 2023 දැන් මේ වෙනකොට රොන්මඩ තැන්පත් වෙලා ඇල මේ ජලය ගෙන යන බැරි තත්ත්වයක් එහි යම් අපහසුතාවයක් පැන නැගිලා තියෙනවා කියලා මාර්ග දෙපාර්තමේන්තුවත් පිළිගන්නවා ඒ නිසා මෙහි යම් ගැටලුකාරී තත්ත්වය පේනවා අපි බලමු වර්ණ දෙපාර්තමේන්තුවත් සාකච්ඡා කරලා මේ ඇල මාර්ගය කියන එකද අසාර්ථක මේ ඉදිකිරීම් නිසි පරිදි නොවීම නිසා මේ ප්‍රශ්නය ඇතුළු වුණාද කියන එක සම්බන්ධයෙන් අපි ඔයාලා බලන්න දැනට ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් නැහැ
ගරු කතානායකතුමනි මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය මේ වෙනකොට උමා ඔය පහළ නිම්න සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ ආරම්භ වෙලා තියෙනවා මම දැනගන්න කැමැති අමාත්‍යතුමනි මේ ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමේදී උමා ඔය පහළ නිම්න සංවර්ධන ව්‍යාපෘතියෙන් අරමුදල් වෙන් කිරීමට සූදානමක් තියෙනවද එහෙම නැතිනම් මේ සඳහා ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග මොනවද කියන එක සම්බන්ධයෙන් මම දැනගන්න කැමැතියි
උමා ඔය පහළ නිම්න සංවර්ධන ව්‍යාපෘතිය කියන එක අතරමඟ නතර වෙලා තිබුණේ අපි දන්නවා කිලෝමීටර් ගණනාවක් දිගට හදලා තිබුණු ඇල මාර්ගය සමහර තැන්වල නතර වෙලා සමහර තැන්වල අතහැරලා දාලා සමහර තැන්වල කැඩිලා මේක ඉවර වැඩ 85ක් ඉවර කළා තිබුණේ මේ අවුල් සහගත ව්‍යාපෘතිය අතරමඟ නතර වුණු ව්‍යාපෘතිය ඉවර කිරීම සඳහා අපි මිලින 2000ක් ලබා දීලා තියෙනවා මේ අවුරුද්දේ දැනට වැඩ කටයුතු ආරම්භ කළා තියෙනවා වර්ණමාක දෙපාර්තමේන්තුවේ ඍජු ශ්‍රමයේ යටතේ තමයි මේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ අවසන් වෙනකොට වැඩ අවසන් කරන්න. නමුත් යම් යම් වැඩ කොටස් ඉතුරු වුණොත් ලබන අවුරුද්දේදී ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොමදත් ලබන අවුරුද්දේ මැයි මාසෙත් වෙනකොට, ඒ කියන්නේ මේ තව මාස කිහිපයක් යනකොට සම්පූර්ණයෙන්ම මේ උමා ඔය පහළ සංවර්ධන ව්‍යාපෘතිය අවසන් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා මුදල් වෙන් කළ තියෙන්නේ.
ගරු සුරංග රත්නායක මහතා අග්‍රාමාත්‍යතුමිය අධ්‍යාපන සත් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමාගේ ඇසීමට ගරු ආචාර්ය කෞශල්‍ය ආර්යරත්න මෙනවිය ආරක්ෂක අමාත්‍යතුමාගේ ඇසීමට දෙවෙනි වටය ගරු WHM ධර්මසේන මහතා වැවිලි සහ ප්‍රජා යටිතල පාස්කම් අමාත්‍යතුමාගේ ඇසීමට ගායන්ත කර්ණාටක මන්ත්‍රීතුමා අහන්න
එක ගරු කතානායකතුමනි ධර්මසේන මන්ත්‍රීතුමා වෙනුවෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් අහනවා
ගරු අමාත්‍යතුමා
සංගිධායකතුමා
Thank you.
පිළිතුර සභාගත කරන්න.
ගරු ප්‍රසංග තුන ගරු චානක මාදුගඩ මහතා කෘෂිකර්ම පත්සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට.
මම අහනවා ගරු කතානායකතුමනි,
නියෝජ්‍ය අමාත්‍යතුමා
ටේබල් කරන ආකාරය.
ප්‍රසංග නමය ගරු සුරංග රත්නායක මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගේ ඇසීමට.
කතානායකතුමනි, සුරංග රත්නායක මන්ත්‍රීතුමා වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන
ඇමතිතුමිය.
ප්‍රසංග 10 ගරු ආචාර්ය කෞශල්‍ය ආරත්න මෙනවිය ආරක්ෂක අමාත්‍යතුමාගේ ඇසීමට. ගරු
මම අහනවා
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නේට පිළිතුර ඔව්.
ගරු සභාගත කරනවා.
සභාගත කරනවා.